SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි හැමනම් දැන් සූදානම් මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබඳව සමාලෝචනය කියදෙන්න සතියේ දේශපාලනික පුවත් විග්‍රහය තුළින් සුපුරුදු ලෙසින් මේ කර්තව්‍යයට දැන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුඩිතයාවල. මනෝජ් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම කතාව පටන් ගනිමු ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හදිසියේ ජාතිය අමතා සිදු කළපු ප්‍රකාශය සහ ඉන් ජනාධිපතිවරයා අපේක්ෂා කරපු කාරණා මොනවද කියලා ජනතාව හමුවේ තබන්නට. අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ විශාල මුනුසුම්කාරී වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා හදිසියේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ගත් තීරණය. මේ තීරණයට හේතු පහදමින් තමයි ඊයේ රාත්‍රියේ හදිසියේ ජනාධිපතිවරයා විසින් මේ ජාතිය අමතා මේ ප්‍රකාශය සිදු කළේ. අපි කැමති එතනදී ජනාධිපතිවරයා මතු කරපු විශේෂිත කාරණා මොනවද කියන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන්න පුළුවන්ද මනෝජ්? අපිට ඒ සම්බන්ධව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන්න.
ඔව්, ජනාධිපතිවරයාම සඳහන් කරපු විදිහට දින 14ක් ඇතුළත ජාතිය අමතපු තුද්දන අවස්ථාව මේ අවස්ථාව. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට හේතු වුණු කාරණා පිළිබඳව තමයි මේ කතාවේදී මූලික අවධානය යොමු වෙලා තිබුණේ. එහිදී ජනාධිපතිතුමා මතු කරපු කාරණය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නට පාර්ලිමේන්තුව තුළ තියෙන ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් මිලට ගන්නට උත්සාහ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා මතු කරා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 ඉඳලා මිලියන 150 දක්වා, ඒ වගේම සමහර මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා නියම කරලා පෙන්වන තැනට පටන් ගත්තා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිල නියම කරලා ඔවුන්ව මිලදී ගැනීමට උත්සාහ කරපු එක කාරණාවක් බව සඳහන් කරා. ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තු විසිරවන්න හේතු වුණු දෙවනි කාරණය විදිහට සඳහන් කරලා තිබුණේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම. ඒ ගැන තමන් ඉතා කනගාටු වෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. ඒ වගේම හිටපු කථානායකතුමා තමන්ගේ හොඳ මිත්‍රයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පත්වෙච්ච කථානායකවරු මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව ඉතා ඉහලින් කටයුතු කරා. නමුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ නොසලකමින් ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමේදී ඒ පිළිනොගන්නා ස්වභාවයක් ඇති කරමින් කථානායකවරයා කරනු ලබු ප්‍රකාශයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසිරුවා හරින්න මුල් වුණු දෙවෙනි කාරණය විදිහට ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. කථානායකවරයා නිවේදන දෙකක් පෞගී දිනවල නිකුත් කරා. එකක කියුනේ ජනාධිපතිවරයා නම් කරපු විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමාව අග්‍රාමාත්‍යවරයා විදිහට පිළිගන්නවා කියලා. ඊට පස්සේ දෙවෙනි නිවේදනයේ එතුමා සඳහන් කළා හිටපු කණ්ඩායමම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනකම් තමන් පිළිගන්නවා කියලා සඳහන් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන්ුත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා. එතුමා නිකුත් කරපු පළවෙනි නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප්‍රසාද පාර්ලිමේන්තුවේ හිමි කරලා දෙනවා කියලා. ඒ වගේම දෙවෙනි ප්‍රකාශය අනුව අගමැතිවරයාට අයිති පාර්ලිමේන්තුවේ ආසනය, ඒ වගේම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය එවැනි දේ එතුමාට ලබා නොදෙන තත්ත්වයක් තිබෙනවා කියන කාරණය ජනාධිපතිතුමා පැහැදිලි කළා. ඒ අනුව දෙවෙනි කාරණේ බවට පත් වුණු කථානායකවරයාගේ මැදිහත් වීම එකක් වැඩිපුර එතුමා විස්තර කරලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමාගේ නිවේදනයට තවදුරටත් අවධානය යොමු කරවමින් එතුමා සඳහන් කරනවා පාර්ලිමේන්තුව රැස්වන්න නියමිත වෙලා තිබෙන 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ විශාල ගැටුමක් ඇති කරලා ඇතැම් විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවේ හැකි තත්ත්වයක් තියෙනවා කියලා ඇතැම් අය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේ සිද්ධියක් වෙන්න තමන්ට ඉඩ හැරලා ඉන්න බෑ. ඒ හින්දා මාතෘභූමියේ මේ තියෙන සිවිල් ජනතාව අතර කලබලයක් බරපතල තත්ත්වයක් නිර්මාණය වන්න නියමිත බව පෙනී ගියපු නිසා ඒක වළක්වන්න මේක එක තීරණයක් බවට පත් කරා කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. ඉන් අනතුරුව මැතිවරණය පිළිබඳවයි එතුමාගේ අවධානය යොමු වුණේ. මැතිවරණය පැවැත්වෙන පූර්ණ බලධාරීන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ මැතිවරණ නීති ආරක්ෂා කරමින් රට තුළ මැතිවරණය පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ යුක්තිගරුක මැතිවරණයක් තුළින් පුද්ගලයන් පත් කරගන්න මැතිවරණ කොමිෂමට ඉඩ දිය යුතුයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව සියලු දෙනාට රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට මැතිවරණ කොමිසමට ත්‍රිවිධ හමුදාවට පූර්ණ සහයෝගය රජයේ පාර්ශවයෙන් එතුමන්ලත් ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා එතුමාගේ නිවේදනයෙන් දක්වලා තිබුණා දිලෘක්ෂි.
විශේෂයෙන්ම මා මුලින්ම ඔබට සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු කරුණු ඉතාමත් සැකවින් වගේම කෙටියෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වාත් ඒ වගේම ඇතැම් විට සමහර මන්ත්‍රීවරුන් මිලියන 500 දක්වාත් මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇති වූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් මා පෙර කී පරිදි ඒ අය විසින් කෙරුණු ලබනවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ තුළ ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තු විසිරුවා හරින්න. දෙවෙනි කාරණය පාර්ලිමේන්තු විසිරුවා හැරීමට මුල් වූයේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ විශේෂයෙන්ම හැසිරීම පුදුමාකාර සහගත වුණා. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පත් වූ කථානායකවරු මධ්‍යස්ථ සහ පක්ෂපාතී භාවය ඉහලින්ම පෙන්නුම් කළා 1947 සිට මේ දක්වාම. එහෙත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව නොසලකමින් ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග්‍රාමාත්‍යවරයේ පත්කිරීමේදී එය පිළි නොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලබන ප්‍රකාශයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මූලික වූ දෙවන කාරණාව කියලා මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඔබේ මතකය මා යොමු කරනවා 2015 ජනවාරි මාසයේ 9 වෙනිදා. මා ජනාධිපති ධූරයට දිවුරුම් දුන් අවස්ථාවේම ඊට මොහොතකට පසුව ගරු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට මා පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ 225න් 162ක බලයක් තිබූ දීමූ ජයරත්න මහතා ඉවත් කර මන්ත්‍රී ධූර 41ක බලය හිමිව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කළ බව මා හිතන්නේ ඔබට මතක ඇති. ඒ අවස්ථාවේ අද කතා කරනු ලබන බහුතරය පිළිබඳව කතා නොකළ බව ඔබේ මතකයේ තිබෙනවා. එහෙත් අගමැතිවරේ පත්කර පාර්ලිමේන්තුවට යන පළමු දිනේදී කිසියම් ආකාරයක ඔහු කෙරේ විශ්වාසය තිබේද යන්න බහුතරයේ විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සිදු වී නැහැ. ඒ වගේම ස්ථාවර නියෝග තුළ එවැන්නක් කියවෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලබන නිවේදන අංක 2 යටතේ එතුමා නිකුත් කළ පළවෙනි නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් සහ වරප්‍රසාද පාර්ලිමේන්තුවේ හිමි කරන බව. එය පළමු ප්‍රවෘත්ති නිවේදනයේ තිබුණත් ඊට දින කීපයකට පසු නිකුත් කළ දෙවෙනි ප්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රවෘත්ති නිවේදනයක් බවට පත් වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. ඒ වගේම දෙපාර්ශවයේම ඇතැම් මැති ඇමතුරුන්ගේ ප්‍රකාශ නිකුත් වුණා මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා තුළ 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත් ඇතැම් විට කීප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා. ඒ නිසා මන්ත්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වය, කථානායකතුමාගේ ක්‍රියාකලාපය, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීම, මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදී යුක්තිසාගත වූ සාධාරණ වූ තීන්දුව යුත්තේ එය පොදු ජනතාවට බාරදීම යන ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථය ඉටු කරමින් තමයි මම පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට විශේෂයෙන්ම තීරණය කළේ.
ඔව්, දැන් ඊයේ රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියෙම ජාතිය අමතා මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසිරවීමේ ක්ෂණික තීරණය ගැනීමට හේතුපාදක වුණු කරුණු ඒ ආකාරයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා. එහිදී දක්වපු කරුණු අතරින් ප්‍රමුඛතම කාරණාව බවට පත් වුණේ කථානායකවරයාගේ හැසිරීම. විටින් විට නිවේදන නිකුත් කරමින් කථානායකවරයා ව්‍යවස්ථාදායකයේ පැත්තෙන් තියෙන නීති සම්බන්ධව සහ එතුමාට තියෙන බලතල සම්බන්ධව සිදු කරන ප්‍රකාශ පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විශේෂිත අවධානයක් යොමු කළා තියෙන වග අපිට වැටහෙනවා. ඒ කාරණාව තවදුරටත් තීව්‍ර කරනවා ඊයේ හවස කථානායකවරයා විසින් තවත් නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ නිවේදනයේ හරහාත් යම්කිසි දැනුම් දීමක් කළා තියෙනවා. ඒ කාරණා පිළිබඳවත් අපි කරුණු දැනගන්න කැමති මනෝජ්.
ඔව්, කථානායකවරයා ප්‍රවෘත්ති නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. එහිදී කථානායකවරයා අවධානය යොමු කරලා තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරනවා කියලා තමන්ට දන්වලා තියෙනවා. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන්හි නිත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව සතු වගකීම, ඒ වගේම අයිතිය ජනාධිපතිවරයා විසින් වළක්වනු ලැබීම හේතුවෙන් මේ කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා කථානායකවරයාම අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම ඒ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා අප මෞබිමේ උත්තරීතර නීතිමන ව්‍යවස්ථාව පිළිබඳ අපසතු වගකීම, රාජ්‍ය සේවයේ මෙන්ම පොලිසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ වගකීම මතකයේ තබා ගන්නා ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. කවුරුන් විසින් හරි දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන්න කියලා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් කථානායකවරයා ඉල්ලීමක් කරනවා. යනු ඒකෙන් කථානායකවරයාම විශේෂයෙන් අවධානයට ලක් කරලා තියෙන්නේ මේ විධායකය ලබා දෙන නීත්‍යානුකූල නොවන නියෝග රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන්න කියන ඉල්ලීම. එය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම රජයේ නීත්‍යානුකූල භාවයේ පිළිබඳව තීරණයක් ගන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා මන්ත්‍රීවරුන් 124 දෙනෙකුගෙන් 116 දෙනෙක් තමන්ව පෞද්ගලිකව හමු වෙලා ඉල්ලා හිටියා. තවත් 8 දෙනෙක් දුරකථනයෙන් නමතලා මේ යෝජනාවට පක්ෂපාතීත්වය පළ කරලා තියෙනවා. ඒ බවත් කථානායකතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්කම ඔහු සඳහන් කරනවා විධායකයේ හමුවේ පෙනී සිටීමට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට මා ලද වරප්‍රසාදයක් හැටියට සලකනවා. ඒ අනුව මේ කිසිදු තත්වයක් ඇතුළේ හෝ කිසිම පැකිලීමකින් තොරව කවර ආකාරයේ හෝ ප්‍රතිවිපාකයකට මුහුණ දෙන්න තමන් සූදානම් කියලා කථානායකතුමා ටිකක් දැඩිව ඒ නිවේදනය මගින් සඳහන් කරලා තියෙනවා. දිලෘක්ෂි,
හොඳයි. දැන් ජනාධිපතිවරයාගේ ජාති අමතා සිදු කරපු ප්‍රකාශයත්, ඊට අමතරව කථානායකවරයා ඊයේ හදිසියේ නිකුත් කළපු නිවේදනය තුළින් විධායකයේ නීත්‍යානුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකරන්න කියන ඉල්ලීමත් විශේෂිත කාරණා විදිහට අපිට පැහැදිලි වෙනවා. ඒ අතරතුරේදී අපි දැක්කා ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා හදිසියේ පාර්ලිමේන්තුව විසිරුණවත් සමගම මීළඟ මහමැතිවරණය සඳහා දින නියම කිරීම සිදු කළා. ඒ වගේම නාම යෝජනා කැඳවීම සඳහාත් මේ වෙනකොට දින තීරණය වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව සවිස්තරාත්මක විස්තර අපි දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, ගිය සිකුරාදා දවසේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසිරුවා හැරීමෙන් පස්සේ 2019 ජනවාරි මාසේ 5 වෙනිදාට මහමැතිවරණය පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම අලුත් පාර්ලිමේන්තුව ජනවාරි 17 වෙනිදා රැස් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අදාළ ගැසට් නිවේදනයේ බවත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නාම යෝජනා බහර ගැනීම මේ මාසේ 19 වෙනිදා ඉඳලා මේ මාසෙම 26 වෙනිදා දවල් 12 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව නාම යෝජනා බහර දීමේ කටයුතු ඒ දින වකවානුව ඇතුළේ සිද්ධ කරන්න ඕනේ. පිටින් මැතිවරණ කොමිසමත් සඳහන් කළේ ඔවුන් දැනට මැතිවරණයේ පවත්වන නිර්දේශ කරලා තියෙන නිසා යම් කිසි ආකාරයකින් දේශපාලන පක්ෂ කණ්ඩායම් අධිකරණමය නියෝග ගන්න තීරණ ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. යම් ආකාරයකින් මැතිවරණයේ කල් දැමීමක් හෝ වැළැක්වීමක් සිද්ධ කරන තාක්, එවැනි නිවේදනයක් ලැබෙන තාක් මැතිවරණයට අවශ්‍ය පසුබිම සකස් කරගන්න මැතිවරණ කොමිසම විදියට සූදානම් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. යනුව මැතිවරණ වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. සියලු පක්ෂ මැතිවරණයට සූදානම් වෙනවා වගේම විපක්ෂයේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීමක් කරන්න උසාවියට යන්න අධිකරණයට යන්න යම් බලාපොරොත්තුවක් ඉන්නවා.
ඕ මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳවත් යම් යම් මතභේදකාරී කතා අපිට ඇහෙනවා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළා කියලා අපිට වාර්තා වෙනවා. මේ පාර්ලිමේන්තුව විසිරවල මහමැතිවරණයක් ඇදවීම සඳහා ජනාධිපතිවරයා ගත්ත තීරණය නීත්‍යානුකූලද නැද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කාරණා විමසන්න යනවා කියලා. ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා ඒක එහෙම කරන්න බැහැ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රියට කියලා. මේ සම්බන්ධව තියෙන වාතාවරණය පිළිබඳවත් මම දැනගන්න කැමතියි.
පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් පස්සේ හිටපු රජය නියෝජනය කරපු දැනට විපක්ෂයේ ඉන්න කණ්ඩායම්වල සමාජිකයන් ගිහිල්ලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව හම්බුණා. එහිදී මැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයාගේ මේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔවුන් විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම මාධ්‍ය හමුවේ කිව්වේ මේක එකවරම පිළිගන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සූදානමක් නැහැ. ඒ හින්දා මේ පිළිබඳව හරි මතය මොකක්ද කියලා බලන්න අධිකරණයට යනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා කියලා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවේදී කියනවා. නමුත් මේ ගැනම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් මාධ්‍ය විදිහට ප්‍රශ්න කරාට පස්සේ එතුමා කියන්නේ එතුමා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට තමන්ගේ නමින් තමන් එහෙම කිසිම ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. දැනට තමන් කරන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශයක් ලැබිලා තියෙනවා මැතිවරණය පවත්වන්න කියලා. ඒ සඳහා දින නියම වෙලා තියෙනවා. ඊට අදාළ කාරණා කොමිසමේ සෙසු සමාජිකයන් සමග සාකච්ඡා කරලා කරගෙන යන එක තමයි තමන් කරන්නේ. ඒ හැර ඊට එහා දෙයක් නැහැ. යම් ආකාරයකින් ඡන්දේ වළක්වන්න හෝ කල් දාන්න කියලා යම් අධිකරණ නියෝගයක් ආවොත් එදා වෙනකන් මැතිවරණයට අවශ්‍ය සූදානම තමන් සිද්ධ කරනවා කියලා තමයි දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ.
ඔව්, අපි මෙහිදී අවධානයට ලක් කරමු මනෝජ්, මේ ප්‍රධාන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳවත් එළඹෙන මැතිවරණය පිළිබඳවත් තම තම පක්ෂ දරණ ස්ථාවරත්වය කොහොමද තියෙන්නේ කියලා මේ වෙලාව වෙනකොට.
ඔව්, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් දැඩිව ඉන්නවා. ඔවුන් මැතිවරණයකට යන්න කලින් මේ විසිරවීම නීත්‍යානුකූල නැහැ කියන ප්‍රකාශ සිද්ධ කරනවා. යන ඔවුන් අද දවසේ සඳ දවසේ මේ හමුවේ කරුණු කියන්න අධිකරණයට යන්න සූදානම් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණක් සඳහන් කළා ඔවුනුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට එරෙහිව අධිකරණය නඩු පවරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරපු විදිහට ඔවුන් අත් දවසේ සම්බන්ධයෙන් නඩු පවරන්න නියමිතයි. මනෝ ගණේෂන් අමාත්‍යවරයා එතුමන්ලාගේ සඳහනේ විදිහට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් කියලා කිව්වා. දෙමළ ජාතික සන්ධානයේ බවක් සඳහන් කරා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයක් කිව්වා තමන් මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට යනවා කියලා. දැන් ඊයේ දින රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස් නායකතුමා ලංකාවට ආව මක්කම වන්දනාවේ ගිහිල්ලා ඊට කලින් පක්ෂ මහලේ කම්බරයා මාධ්‍යයට කිව්වේ මේ සම්බන්ධයෙන් අධිකරණ තීරණයක් අරගෙන නීති විරෝධී පාර්ලිමේන්තු විසිරුවා හැරීම අවලංගු කරලා ආයිමත් පාර්ලිමේන්තුව රැස් වෙලා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා ඊට පස්සේ 3-2 බහුතරයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඡන්දෙකට යෑම තමයි මුස්ලිම් කොංග්‍රසේ අදහස කියලා. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ නොවන සියලු පක්ෂ මේ විසිරුවා හැරීම අනුමත කරන්නේ නැහැ. ඔවුන් අධිකරණයේ පිටපතන්න සූදානම තියෙන්නේ. බොහෝ පක්ෂ අද දවසේ අධිකරණයට යන්න නියමිතයි.
ඔව්, දැන් අපි එළමෙන මහමැතිවරණය සම්බන්ධවත් මේ ප්‍රධාන පක්ෂ මොන වගේ ස්ථාවරයකද ඉන්නේ කියන කාරණාවත් අවධානයට ලක් කරමු මනෝජ්. අපි දකිනවා විවිධ පක්ෂ විවිධ මතවල සිටමින් ප්‍රකාශනකුත් කරනවා. අපිට මේ පිළිබඳව වන අදහස් ඇතුළත් සමුච්චයක් ඉදිරිපත් කරන්න පුළුවන් දෙක පක්ෂවල මත පිළිබඳව.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ආයිමත් අභියෝගයකට ලක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ පුළුල් සංධානයක් යටතේ මේ මැතිවරණ ඉදිරිපත් වීමේ අවශ්‍යතාවය සඳහන් කළා. මම දන්නේ ඒ පිළිබඳ අදහස දක්වද්දී මුස්ලිම් කොංග්‍රසේ වැනි පක්ෂත් එකතු කරගෙන මැතිවරණට යාමේ උත්සාහයක් තියෙන්නේ නැති නමුත් ඊයේ දවසේ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මැතිතුමා සඳහන් කළා ඔවුන් මුස්ලිම් කොංග්‍රසේ ස්වාධීනව තමයි මැතිවරණයට යන්නේ. මැතිවරණය ජයග්‍රහණය කරලා ඊට පස්සේ තමයි ආණ්ඩුවකට සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණේ තීරණය කරන්න කියලා. කොමනත් එක්සත් ජාතික පෙරමුණ පුළුල් සංධානයක් යටතේ මැතිවරණයට සහභාගී වන්න නියමිතව ඉන්නවා. ජාතික හෙළවරුමේ වගේ පක්ෂ, රාජිත් සේනාරත්න හිටපු ඇමතිතුමාලා වගේ කණ්ඩායම්, මනෝ ගණේෂන් මැතිතුමා ප්‍රමුඛ පක්ෂ තුනක එකමුතුවක් එතන තියෙනවා. මේ සියල්ල මේකට එකතු වෙලා ඉදිරියට යන්න සූදානම් ඉන්නේ. ඒ අතරේ ආයිමත් පක්ෂ නායකත්වයේ අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. ඊයේ දවසේ බණ්ඩාරගම සහ මොනරාගල එක්සත් ජාතික පක්ෂකෙන් එකතු වන රැලි දෙකක් පැවැත්තුවා. මේ රැලිවලදී අදහස් දක්වපු අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සහ රංජිත් මතුම් බණ්ඩාරම් මන්ත්‍රීවරයා ඔවුන් දෙදෙනම ඊයේ දවසේ ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා විදිහට, එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරනවා කියන අදහසක් රංජිත් මතුම් බණ්ඩාර සහ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරුන් ඊයේ දවසේ ජනතාවත් එක්ක එකතු වෙලා කිව්වා. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රැස් වුණ ආරලේගහ මන්දිරයේදී එහිදී බොහෝ මන්ත්‍රීවරුන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අලුත් මුහුණුවරකින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා. මේ පිළිබඳව දැඩි අදහස් දැක්වීම සිදු කරලා තිබුණා හරින් ප්‍රාන්දු සහ සුජීව සේනසිංහ කියන මන්ත්‍රීවරු. කොමුනත් ඊට ප්‍රතිචාර විදිහට එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තිබුණේ මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න ඕන කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ කණ්ඩායමුත් පුළුල් සන්ධානයක් විදිහට තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතන ජාතික නිදහස් පෙරමුණ ඉන්නවා, මහජන එක්සත් පෙරමුණ ඉන්නවා, පිවිතුරු හෙළවරුමේ ඉන්නවා, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඊට අමතරව පොදුජන පෙරමුණ මෙහි ප්‍රබල හවුල්කාරුවක විදිහට ඉදිරිපත් වෙන්නයි බලාපොරොත්තුවක් තියෙන්නේ. තවමත් සැක සංකා තියෙනවා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයක් විදිහටද, එවන් නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සන්ධානයක් විදිහටද ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ සහ සෙසු පක්ෂ පොදු කණ්ඩායමක් විදිහට පුළුල් සංධානයක් විදිහට මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ.
හොඳයි, විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව සිදු කරපු ප්‍රකාශ කිහිපයක් කෙරෙහිත් මම මෙහිදී අවධානය යොමු කරනවා. අපි මේ වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ හඬ සටහනයි එකතු කරගන්නේ. මේ හඬ සටහන මේ වෙනකොට අපි වීඩියෝ පටයක් ආකාරයට අපගේ ෆේස්බුක් පිටුවටත් ඇතුළත් කරලා තියෙන්නේ. මහින්ද අමරවීර මහතා, මල්වතු ඔස්කිරි නාහිමියන් හමු වෙලා මේ සම්බන්ධව මේ තියෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධව යම් කිසි පැහැදිලි කිරීමක් කළා?
කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයේ කටයුත්තක් කළ නැහැ. ව්‍යවස්ථාවට අනුව තමයි කටයුත්ත කළා තියෙන්නේ. මේ වෙලාවේ ඕන කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන් නම් සතුටු වෙන්න ඕන ඡන්දයක් ගන්න. ඡන්දෙට බය නම් තමයි උසාවිය යන්නේ. ඡන්දයේ පැරණි ක්‍රමයට තමයි පවත්න්න සිද්ධ වෙන්නේ. මනාප ඡන්ද ක්‍රමයේ තමයි මේ වතාවෙත් පවත්න්න සිද්ධ වෙන්නේ. මගේ පෞද්ගලික මතය නම් මේකෙන් කතානායකතුමාගේ හැසිරීම නිසා. නැත්තම් ස්වාධීන වෙතුම කටයුතු කරා නම් මේක පාර්ලිමේන්තුවේ බේර ගන්න තිබුණා.
නව පත්වීම යටතේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහසයි මේ.
රටේ ජනතාවට ව්‍යවස්ථාව අනුව ලැබිලා තියෙන උත්තරීතර වගන්තිය ඡන්දයයි. ඔබටයි රට බාර දී තිබෙන්නේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තීන්දුව කිරීමට. ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ග අවුල්කොට රට ආරාජික කිරීමට දඩබ්බර ප්‍රකාශයක් කතානායකවරයා අග්‍රාමාත්‍යතුමා කිරීම නිසා ඇති වුණු මේ අස්ථාවර තත්වය රටට යළි ජනමතය ප්‍රකාශ කරන උත්තරීතර ඡන්දය ලබා දීලා තිබෙනවා.
නව පත්වීම යටතේ නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වන්නේ විමල් වීරවංශ මහතායි. මේ මහතාගේ අදහස.
අරලියගහ මන්දිරය තුල ඉඳගෙන තවදුරටත් තමන් අග්‍රාමාත්‍ය තනතුර දරණ පුද්ගලයා හැටියට පෙනී හිටින්න පටන් ගත්තා. නැති අර්බුදයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. එතුමා බලාගෙන හිටියා බොහොම ඉවසීමෙන්. එතුමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ චූදිතයෝ තමයි මේ අරලියගහ මන්දිරය තුල රැඳී සිටියේ. 225කට විසඳ ගන්න බැරි ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව බාර දීලා තියෙනවා. මේ රටේ ඡන්දදායක ජනතාවට දැන් මේ ගැටුම ඉවර කරමු.
අපි එක්සත් ජාතික පෙරමුණේ අදහස් පිළිබඳව විමසා බලමු. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ ආකාරයෙන් අදහස් පළ කරලා තිබුණා.
මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා කිසිම හේතුවක් නිසා මැතිවරණයක් කැඳවන්නට බෑ. එහෙම කැඳවන්නට නම් සුප්‍රීම් උසාවියේ තීන්දුවක් ලබා දිය යුතුයි කියලා. ඒ කිව්ව මැතිවරණ කොමසාරිස්වරයා අපි දන්නේ දැන් කතාව තියෙන්නේ ඔහු එකඟ වුණයි කියලා මැතිවරණයක් පවත්තන. නමුත් මේක සම්පූර්ණ නීති විරෝධී මැතිවරණයක්. මේකෙනුත් පරාද වෙලා පළවෙනි වට ලංකා ඉතිහාසයේ ඉදිරියේදී ලබා දුන් මැතිවරණය අවලංගු කරන එකකට පත් වෙනවා. කෙසේ හෝ දැන් මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙනවා. අපි මැතිවරණයටත් ලෑස්ති. ඒ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් වශයෙන් තමයි අපි ඉතිරි මැතිවරණ සටන් කරන්නේ.
ඔව්, රාජිත් සේනාරත්න මහතා කියන්නේ මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසීමක් සිදු කරන්නට යනවා පස්සේ. නමුත් ඒ අදහස වෙනස් කරගෙන ඉන්නා කියලා ඒ සම්බන්ධව අදහස් දැක්වීමක් කළ තිබුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා.
මහින්ද දේශප්‍රිය අධිකරණයට යනවා කියලා ප්‍රකාශ කරලත් නැහැ. කමිෂන් සභාව යනවා කියලා ප්‍රකාශ කරලත් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ EPDP පක්ෂය කියනවා විසුරුව හැරීම හරි කියන මතය. එක්සත් ජාතික පක්ෂයත් ජනතා වික්ති පෙරමුණත් ඉලංගේ තමුල් ඇරසු කච්චි පක්ෂයත් මේක වැරදි කියලා කියනවා. මුස්ලිම් කොංග්‍රසය අපට කිසියක් දෙන්නවලා නැහැ. අර දේශපාලන පක්ෂ තුන දන්නලා තිනවා ඔවුන් අධිකරණයට යනවා කියලා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා,
මේ පාර්ලිමේන්තුව විසිරවීමේ නියෝගය දෝෂ සහගතයි, නීති විරෝධී. මේක සම්පූර්ණයෙන්ම 14 වෙනිදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම වැළැක්වීම සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහපු ගැටයක්. මේක
එළඹෙන මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා බවට පත් කරાવીය කියන කතාව මේ වෙනකොට ඇති වෙලා තියෙනවා මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා තිබුණා ඊයේ දවසේදී. එහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සම්බන්ධව යම් කිසි වූ ඉඟියක් ලබා දුන්න මෙන්න මේ ආකාරයට.
ඊයේ තීරණයක් ගත්තා එක්සත් ජාතික පක්ෂයක් විදිහට නෙමෙයි, අපි ඔක්කොම පෙරමුණක් විදිහට. මේ හැම කෙනාගේම වගේ අදහසක් තියෙනවා රනිල් ජනපති සජිත් අගමැති කියන තේමාවෙන් යන්න ඕනේ කියලා. ඒක අනාගතයේදී වෙයි.
හොඳයි, ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ අදහස් විමසලා බලමු. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුරකුමාර දිසානායක මහතා මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා කියලා ආරංචි.
විවස්ථාවෙන් පැවරී නැති බලය කිසිදු නෛතික ප්‍රතිපාදනයකින් තොරව පාර්ලිමේන්තු විසුරුවනවා. අවුරුදු හතරමාරකට මත්තෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුව හැරිය හැකි කියලා යම් තාවකාලික නිගමනයකට ආවොත් ඒකෙන් කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විසුරුව හැරිය හැකි කියලා. එනිසා එවැනි විවස්ථාපිත බලය ජනාධිපතිවරයාට තියෙනවද කියලා වග විභාගයට ලක් කළ යුතුයි. එසේම අර්ථකථන ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ හමුවට යන්නත් අපි බලාපොරොත්තු
වෙනවා. ඔසළු පක්ෂ නියෝජනය කිරීමෙන් මුස්ලිම් කොංග්‍රසයේ අදහසත් විමසා බැලීම වටිනවා. නායක රවුෆ් හකීම් මහතාත් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරපු ආකාරයට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැන
ව්‍යවස්ථාව පිළිබඳව විශාල ලෙස වැරදි අර්ථ නිරූපණයක් කර තියෙන බව පැහැදිලිව පේනවා. එබැවින් අපි නඩුවක් ගොනු කිරීමට අදහස් කරනවා. ඒත් එක්කම මැතිවරණයකට මුහුණ දිය යුතු නම් ඒකටත් අපි සූදානම් වෙනවා.
ඔබය සඳහන් කරපු ආකාරයට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටු පක්ෂය සම්බන්ධ විශේෂිත අවධානයක් ඊයේ දවසේදී යොමු වුණා. හිටපු ජනාධිපති වත්මන් නගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ලබා ගැනීමත් එක්ක මේකත් සුවිශේෂී කාරණාවක්. ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකින්ද නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රමුඛ සන්ධානයකින්ද එන්න යන්නේ මේ ඉස්සරහට මේ මැතිවරණය සඳහා මේ ඉන්න දැන් වත්මන් ආණ්ඩුව කරන පිරිස මේ කාරණාව වඩා තීව්‍ර වුණා ඊයේ සිදුවෙන සිදුවීමත් එක්ක. මම කැමති මනෝජ් ඒ සම්බන්ධව තිබුණු වටපිටාව සහ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ගත්ත අනිකුත් සමාජිකයන් පිළිබඳවත් කරුණු සම්පූර්ණයෙන්ම දැනගන්න.
පොදු ජන පෙරමුණත් එක්ක සමාජිකත්වය ලබා නොගෙන නමුත් ක්‍රියාකාරීව වැඩ කරපු බොහෝ දෙනෙක් කිව්වා ඊළඟ මහමැතිවරණයට Taman ඉදිරිපත් වෙන්නේ පොදු ජන පෙරමුණෙන් කියලා. එතකොට මාධ්‍ය අපි ඕන්ගෙන් ප්‍රශ්න කරේ ඇයි එහෙමනම් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්න නැත්තේ කියලා. ඔවුන් කිව්වේ ඡන්දයන් ප්‍රකාශයට පත් කරලා නිසි වෙලා ආවට පස්සේ Taman පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්නවා කියලා. ඉතින් ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරයින් පස්සේ ඒ කියපු විදිහටම වර්තමාන අග්‍රාමාත්‍යතුමා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු 27 දෙනෙක් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්කම මහින්ද යාපා බේවර්ධන, සීබී රත්නායක, ජෝන්ස්කන් ප්‍රනාන්දු, ජානක වක්කුඹුර, මහින්ද ආනන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිලිප් විජේසේකර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, ඔවුත් සමග තරුණ මන්ත්‍රී කණ්ඩායමකුත් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. ඔවුන් අතර ෂෙහන් සේමසිංහ, තේනුක විධානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ටීවී චානක, තාරණාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ මේ අයත් එතන හිටියා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරපු අය අතරුණු කීප දෙනෙක් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. අනුරපේ දර්ශන යාපා, ලක්ෂ්මණ යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ඒත් එක්කම ටීබී ඒකනායක, සුමේධා ජී ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලි මේ කියන කණ්ඩායමත් ඊයේ දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. ඉදිරියේදී තවත් සමාජිකයින් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්න නියමිත බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ.
දැන් ජනාධිපතිවරයා 9 වෙනිදා පසුගිය සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුව හැරීමට හදිසියේගත් තීරණයට පෙරාතුව එදාම තවත් අමාත්‍ය තනතුරු වලදී ඉරුම් දීම් කිහිපයක් සිද්ධ වුණා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කැමති මනෝජ් මීළඟට කොයි අමාත්‍යවරුද දියුරුම් දුන්නේ කියලා සහ මේ වෙනකොට සමස්ත අමාත්‍ය සංඛ්‍යාව කොච්චරක් ඉතිර වෙනවද කියලා දැනගන්න කැමති.
අලුත් කැබිනට් එකේ අමාත්‍යවරුන් 30 දෙනෙක් දියුරුම් දෙන්න නියමිතව තිබුණා. පාර්ලිමේන්තු විසුරුව හරින විට ඉන්න අමාත්‍යවරුන් 29 දෙනෙකුම දියුරුම් දීලා හිටියේ. ඒ අතර අන්තිම දවසේ කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙක්, ඒ කියන්නේ සිකුරාදා දවසේ පත් කරා. ඒ අතරට හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක් කැබිනට් අමාත්‍යවරුන් විදිහට පත් වුණා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු සීබී රත්නායක ඇමතිතුමා, තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා විදිහට පත් වුණා. මහා මාර්ග රාජ්‍ය ඇමතිවරයා විදිහට හිටපු එම්.එල්.එම් හිස්බුල්ලා නගර සැලසුම් සහ ජල සම්පත් අමාත්‍යවරයා විදිහට පත්වීම ලැබුවා. ඒත් එක්කම සමාජ සවි බල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු එස් එම් චන්ද්‍රසේන ඇමතිවරයා වැවිලි කර්මාන්ත ඇමතිවරයා විදිහට පත්වීම ලැබුවා. ඊට අමතරව උදේ ගම්මන්පිල බුද්ධ ශාසන සහායක කටයුතු අමාත්‍යවරයා, මහින්ද අපාබේවර්ධන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා, ගාමිණී ලොකුගේ කම්කරු හා විදේශ රැකියා නියුක්ති හා ඛනිජ සම්පත් අමාත්‍යවරයා, ජෝස්ටන් ප්‍රනාන්දු වෙළඳ හා වාණිජ ඇමතිවරයා. ඒ විදිහට තමයි එදා දවසේ සිකුරාදා දවසේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 7 දිනක් දිවුරුම් දුන්නේ. යනු කැබිනට් අමාත්‍යවරුන් 29 දිනක් අලුත් රජයේ මේ වෙනුවට දිවුරුම් දීලා ඉන්නේ.
ඔ අපි දන්නවා සම්මුතිවාදී ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවලදී කැබිනට් අමාත්‍යවරු 30 දෙනෙක් පමණයි සිටිය හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ 19 සංශෝධනයට අනුව. ඒ කියන්නේ තව එක අමාත්‍යවරයෙකුගේ පුරප්පාඩුවක් තියෙනවා. එතකොට රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණද මේ වෙනකොට මනෝජ්?
ඔවුන් 40 දෙනෙක් පත් කරන්න පුළුවන්. ඒ අනුව දැනට 17 දෙනෙක්ගේ තව පුරප්පාඩුවක් තියෙනවා. ඒ කියන්නේ 23 දෙනෙක් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරලා ඉන්නේ.
ඒත් සමගම විවිධ ආයතන ගැසට් කිරීමත් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා මනෝජ්. ප්‍රධාන ආයතන ගැසට් කිරීම යටතේ ඇතැම් මීට කලින් ස්වාධීනව පැවති රාජ්‍ය දෙපාර්තමේන්තු තවත් දෙපාර්තමේන්තු වලට අනුයුක්ත කරමින් ගැසට් නිවේදනත් නිකුත් කරනවා. මේ සම්බන්ධව වන මේ වෙනකොට තියෙන තත්ත්වය මොකද්ද?
අපි දැක්කා පසුගිය සිකුරාදා දිනේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ තිබුණු රජයේ මුද්‍රණාලය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය අතර පවරගත්තා. ආරක්ෂක අමාත්‍යාංශය බහර අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. ඒ අනුව රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පත් උනේ. ඊට පස්සේ නීති හා සාමය අමාත්‍යාංශය යටතේ තිබුණු පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරන බව අලුත් ගැසට් නිවේදනයේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ තිබුණු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තියෙන මුදල් අමාත්‍යාංශයට පවරනු ලැබුවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කලින් තිබුණේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, එයත් මුදල් අමාත්‍යාංශය යටතේ පැවරුවා. ඒත් එක්කම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබුණු ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා කුවන් සමාගම් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පැවරුවා. ඒත් එක්කම ජනමාධ්‍ය හා ඩිජිටල් යටතල පහසුකම් විශේෂ අයිති වෙලා තියෙන සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පවරනු ලැබුවා. එහි අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ දාශරි ජයසේකර අමාත්‍යවරයා. ඒ අනුවයි අලුත් ආයතන ගැසට් මගින් අමාත්‍යාංශය යටතට පත් කිරීම අපිට දැනගන්න ලැබුණේ.
පසුගිය සතියේ සිදුවන විශේෂිත කාරණා අතරට පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා තවත් කාරණා දෙකක් එකතු වුණා. බදාදා දවසේදී එක්සත් ජනතා නිදහස් සඳහනේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම සිදු වුණා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම පැවැත්ුණා. මේ රැස්වීම දෙකේදී ගත විශේෂිත තීන්දුව තීරණ පිළිබඳවත් මාත් මීළඟට දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බදාදා රාය තමයි ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂත්වුණේ මේ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත් එකතු වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රතනස්වාමීන් වහන්සේ සහභාගී වුණා. එතකොට ආණ්ඩුව කරගෙන යන කණ්ඩායම් නියෝජනය කරන 104 දෙනාගෙන් 100 දෙනෙක් ආවා. ලසන්තාල ගියවන්න සහ රොෂාන් රණසිංහ කියන මන්ත්‍රීවරු විදේශගත වෙලා ඉන්න හින්දා ආවේ නෑ. ඒත් එක්කම දල සලහපෙරුම සහ කුමාර වෙල්ගම ඔවුන් විශේෂ කාරණාවල ඉන්න හින්දා සහභාගී වෙලා තිබුණේ නෑ. ඔවුන් දෙදෙනා නොවන බව කලින් දන්වලා තිබුණා. කොමුණත් දේශපාලන විග්‍රහයක් පසුගිය කාලේ සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණා ජනාධිපතිතුමා විදියට තමන් කියපු අඩිය ආයමත් ආපස්සට ගන්නෑ. මේ සියලු තීන්දුව තීරණ තමන් ගත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීතියට අනුව. ඒ හින්දා සියලු මන්ත්‍රීවරු ඒ ගැන ආත්ම විශ්වාසයක් තියාගන්න කියලා සලහන් කරලා තිබුණා. ඒත් එක්කම කතානායක කරු ජයසූරිය මහත්මයාගේ ක්‍රියාකලාපය ජනාධිපතිතුමා දැඩිව විවේචනය කරලා තිබුණා. ඒ නිසා අගමැති විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා එහිදී සලහන් කරලා තිබුණේ පාර්ලිමේන්තුව ඉස්සරහා හැරීමේ අවශ්‍යතාවක් නැහැ කියන කාරණේ. අතුරලේ රතන හිමියනුත් එහිදී සඳහන් කරලා තිබුණා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට සහාය දෙන්න තමන් වහන්සේ තීරණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය කාලේ පොදු ජනතාව ගැන නොසිතා කටයුතු කරපු වරද නිසා කියලා උන්වහන්සේ සඳහන් කරලා තිබුණා. කොමුණත් එදාම මේ රැස්වීම ඉවරල මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අමාත්‍යවරුන් ඉදිරියට දියුරුම් දුන්නා. බඳුරු ගුණවර්ධන මන්ත්‍රීවරයාට අමාත්‍යවරයෙක් ඉදිරියට දියුරුම් දෙන්න කියලා කතා කරා. නමුත් එතුමා එදා අත්කොට ෂර්ට් එකක් අඳගෙන ඇවිල්ලා තියෙන නිසා එදා දියුරුම් දෙන්න බෑ කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා කියලා තිබුණා පිටටත් අට්ටුවක් දාලා ලේකම් රාජ්‍යන්ද උඩේ එන්න කියලා. යනුව රාජ්‍යන්ද උඩේ ගිහිල්ලා බඳුරු ගුණවර්ධන මන්ත්‍රීතුමාත් අමාත්‍යවරයෙක් ඉදිරියට දියුරුම් දුන්නා. ඊට පස්සේ රාජ්‍යන්ද දවසේ තමයි අපේගම පරිශ්‍රයේ සමස්ත ලංකා කාරක සභාව රැස්ුණේ. එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ සංවර්ධනයේ පැවැත්ම පිළිබඳව කතා කරලා තිබුණා. ඒත් එක්කම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 වෙනිකුගේ නියුක් දේශපාලන මණ්ඩලයක් පත් කරන්න තීරණය කරලා තිබුණා. ඒක තමයි ප්‍රධානම යෝජනා බවට පත් වුණේ. මෙච්චර කල් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමයි කේන්ද්‍රයේ විදිහට තිබුණේ. ඒත් ඉහළින් දේශපාලන මණ්ඩලයක් පත් කරන්නයි තීරණය කරලා තිබුණේ. ඒකට සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හම්බ වෙලා තිබුණා. එහිදී ජනාධිපතිතුමා දේශපාලන තත්ත්වය පිළිබඳව සමස්ත ලංකා කාරක සභාවට යම් දැනුවත් කිරීමක් සිද්ධ කරලා තිබුණා. ඒත් එක්කම 14 වෙනිදායින් පස්සේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව ජනාධිපතිතුමාක් යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තිබුණා. ඒ පාර්ලිමේන්තුව රැස්ුණාට පස්සේ අරුබුදු සිදුවෙන්න පුළුවන් වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කළ දුර. නමුත් සිකුරා දවස් වෙද්දී ඒ කාරණාවලම් ගුණා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් එක්ක ඒ තීන්දුව తీරනත් එක්ක තමයි සමස්ත ලංකා කාරක සභාව රැස්වීමත් රාජ්‍යන්දු දවසේ අවසන් වෙලා තිබුණේ.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකීය දේශපාලනයේ උණුසුම් කාරණා සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. එහෙමනම් නැවතත් උණුසුම් තත්විති සමගින් අපි හමු වෙමු ලබන සතියේ සඳුදා. ආයුබෝවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අප හා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.